මිලන ඩීවී චානක මන්ත්‍රීතුමා ඔබතුමන් විනාඩි 17ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම සාගල රත්නායක මැතිතුමාට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයේ බාරදීම් පිළිබඳව අපි එතුමට ඉදිරියට වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි සුබ පතනවා. ඒ වගේම ඔබතුමන්ලගේ නියෝජ්‍ය නායකතුමාට අවුරුදු 4ක් කරන්න බැරි වෙච්ච සංවර්ධනය ඔබතුමන්ට ඉදිරියට කරගෙන යන්න කියලා අපි සුබ පතනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි අවුරුදු 4 තුල එහෙම නැත්නම් මෑත ඉතිහාසයේ අපි දැක්ක මන්දබුද්ධිකම තීරණ දෙක තමයි එකක් මත්තල ගුවන්තොටුපළ වීගබඩාවක් කිරීමත්, ඒ වගේම හම්බන්තොට වරායේ බංකරින් නවත්තලා නැව්වලට තෙල් ලබා දීම නැවැත්වීම තමයි මම නම් දකින්නේ මන්දබුද්ධිකම තීරණ දෙක කියලා. මොකද අපි දන්නවා රටක් වශයෙන් අපි ඉස්සරහට යන්න ඕන නම්, රටක් සංවර්ධනය වෙන්න ඕන නම් අද වරායවල් ගුවන්තොටුපළවල් වැඩි වැඩියෙන් හැදෙන්න ඕන. අද ලෝකේ දියුණු රටවල් පවා එක රටේ ගුවන්තොටුපළවල් 50ට තියෙන රටවල් පවා ගුවන්තොටුපළවල් හදනවා, වරායවල් හදනවා. එහෙම තමයි රටක් වශයෙන් ඉස්සරහට යන්නේ. හැබැයි අද එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩු පක්ෂයෙන් නිතරම සුදු අලියෙක් කියලා කතා කරන්න උත්සාහ කරන හම්බන්තොට වරාය මුලින්ම සක්‍යතා වාර්තාව ගන්නේ 2004 වසරේ. මං හිතන්නේ අමාත්‍යතුමත් ඒකට සාක්ෂි දරනවා ඇති. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි පළවෙනි සක්‍යතා වාර්තාව අරගෙන සුදුසුම තැන වශයෙන් හම්බන්තොට වරායක් ඇදීමට 2004 අනුමත වෙනවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ 2008 වසරේ නැවත වතාවක් සක්‍යතා වාර්තාවක් අරගෙන සුදුසුම තැන වශයෙන් තෝරගෙන තමයි හම්බන්තොට වරාය හැදෙන්නේ. හැබැයි මේ හම්බන්තොට වරාය තනි ව්‍යාපෘතියක් වශයෙන් නෙවෙයි හැදෙන්නේ. මේක එක පැත්තකින් ගුවන්තොටුපළක් හැදෙනවා, කර්මාන්තපුරය, ඒ වගේම මාර්ග පද්ධතිය, ඒ වගේම කොළඹ හම්බන්තොට යා කරන හයිවේ එක, මේ සියලුම පහසුකම් එක්ක තමයි මේ හම්බන්තොට වරාය හැදෙන්නේ. මේ හම්බන්තොට වරාය දියුණු කිරීමට විවිධ ක්‍රියාමාර්ග අපි අරගත්. හම්බන්තොට වරාය හැදුවෙන් පස්සේ මේ කර්මාන්තපුරයට ආයෝජනය කරන්න අපි ටෙන්ඩර් කැඳෙව්වා. මේ ටෙන්ඩර් කැඳවපු වෙලාවේ ලෝකයේ විවිධ රටවලින් සමාගම් 25කට ආසන්න ප්‍රමාණයක් මේ ටෙන්ඩර් දානවා. මෙතනින් සමාගම් 11ක් 2014 වසරේ 14 අවුරුද්දේ තෝරා ගන්නවා. මේ සමාගම් නම් සිංගප්පූරු රජයේ පීක් එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ්. මේගොල්ලෝ $1,434,000 ආයෝජනයක් ගේනවා හෙක්ටයාර් 10ක භූමියක. ඒ වගේම ශ්‍රී රේණුකා සුග ලිමිටඩ්, මේක ඉන්වෙස්ට්මන්ට් එක $1,220,000 හෙක්ටයාර් 20කට. ඒ වගේම හේලිස් ඇඩ්වාන්ටිස් ඉන්වෙස්ට්මන්ට් එක $7,600,000. මේ ආකාරයේ සමාගම් 11ක් එනවා. මේ සමාගම් 11ේ විශේෂත්වය තමයි මේවයි ඉඩම් වලට වෙනම වටිනාකම. ඒ වගේම බද්දක් ගෙවන්න වෙනවා. සෑම අවුරුද්දකම $50,000ක හෙක්ටයාර් එකකට බද්දක් අය කරනවා. මේක සෑම වර්ෂයේම 3% ගානේ වැඩි වෙන විදියට තමයි අවුරුදු 99කට මේක බදු දෙන්න තීරණය කරලා තිබුණා. හැබැයි 2014 වසරේ මං හිතන්නේ අර්ජුන රණතුංග මැතිතුමා එතුමා අමාත්‍යවරයා වශයෙන් පත් වෙච්ච මොහොතේත් එතුමා මේක නැවැත්තුවේ නැහැ. හැබැයි එතුමා මේ සමාගම් එක සාකච්ඡා කරා. හැබැයි අවාසනාවට එතුමටවත් මේක දිගට කරගෙන යන්න අවස්ථාව ගිය ආණ්ඩු විසින් ලබා දුන්නේ නැහැ. අලුත් අමාත්‍යවරයෙක් පත් කරගෙන ඒ සියලුම වැඩ කටයුතු නවත්තලා දැම්මා අවුරුදු 4. ඒ වගේම අපි මේ හම්බන්තොට වරාය පිටරටකට විකිණීම පිළිබඳ ඒ සිදුවෙච්ච වංචාව පිළිබඳ අද ටොප් 10 හරහා 5 වෙනි පැමිණිල්ල වශයෙන් අපි අද බ්‍රයිබරි කමිෂන් එකට CID එකට පැමිණිල්ල කරලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒ පිළිබඳව කිසිම පරීක්ෂණයක් කරගෙන යනවා අපි දකින්නේ නැහැ. මේ හම්බන්තොට වරාය විදේශීයකරණය කිරීමට ප්‍රධානම හේතුව වශයෙන් මේ ආණ්ඩුව පෙන්නුවේ $1,01,000,000 වෙච්ච මේ ලබාගත් ණය ගෙවන්න බෑ කියලා. හැබැයි 2014 වසරේට පෙර මේ ගිය ආණ්ඩුව විසින් වාරික නියමානුකූල වේලාවට වරාය අධිකාරිය හරහා කිසිම පාඩුවක් ලැබෙන්නේ නැති විදියට ගෙවාගෙන ගියා. හැබැයි මෙතුමන්ලා කිව්වා මේ ණය ගෙවන්න විදියක් නැහැ කියලා, ඒකින් ඉඳ තමයි විදේශීයකරණය කරන්න කියලා. හැබැයි අදටත් මේ ලබාගත් මුදලින් ණය ගෙව්වේ නැහැ. ඒක විනුවට කරේ අදටත් ඒ වාරික ටික ගෙවන්න යන්නේ 2014ට පෙර වගේම වරාය අධිකාරිය. එහෙනම් ණය ගෙවන්න නම් මේ හම්බන්තොට වරාය විදේශීයකරණය කරේ ඇයි මේ ණය ගෙව්වේ නැත්තේ? හැබැයි ණයගේ උණ වෙනුවට අදටත් ඒ ටිකමයි කරගෙන යන්නේ. ඒක භාණ්ඩාගාරයට ගෙනෙලා ඒ මුදල් ටිකත් විනාශ වෙච්ච බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම මේ හම්බන්තොට ගිවිසුම චීනයට ලබා දෙනකොට ටෙන්ඩර් කරේ නැහැ. ඒ වගේම තාක්ෂණ ඇගීම් කමිටු අනුමැතියක් තිබුණ නැහැ. ව්‍යාපෘති ඇගීමක් තිබුණ නැහැ. රජයේ තක්සේරුවක් නැවතුව ඒ වගේම මං ඉදන් අර්ජුන් රන්තුංග අමාත්‍යවරයා හිටියේ අමාත්‍යවරයව සම්බන්ධ කරගන්න නැතුව ඒ වගේම අධිකාරියත් සම්බන්ධ කරගන්න නැතුව තමයි මේ ව්‍යාපෘතිය කරේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ අර්ජුන රන්තුංග මැතිතුමා ලේකම් වරුන්ගේ කමිටුවට යවපු ලියුමේ එක කොටසක් විතරක් මං කියවන්නම්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් රැස්වීමට සහභාගී වූ නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කර සිටියේ අදාළ ව්‍යාපෘතිය තෝරා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කිසිදු පූර්ව දැනුම් දීමක් නොකළ බවය. මෙම තීරණ ගැනීමේදී රේකී අමාත්‍යවරයා වශයෙන් මා හෝ වරාය කටයුතු පිළිබඳ නිල අධිකාරීමේ බලයේ හිමි ශ්‍රී ලංකා වරාය අධිකාරිය හෝ සම්පූර්ණ ක්‍රියාවලියට සම්බන්ධ නොකර ගැනීම හරහා ගැටලු ගන්නාවක් මතුවිනි. මේ අමාත්‍යතුමාගේ මම හිතා අර්ජුන රත්තුංග මැතිතුමා මෙතන ඉන්නවා, එතුමා සාක්ෂි දරනවා. අඩුම ගානේ අමාත්‍යවරයවත් සම්බන්ධ කරගන්නේ නැහැ. වරාය අධිකාරිය සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ වෙනුවට මම හිතන්නේ අග්‍රාමාත්‍යවරයාත් මෙතන ඉන්න, එතුමාගේ හිතවත් එතුමාගේ යාළු අමාත්‍යවරයා හරහා තමයි මේ ගනුදෙනුව සිදුවෙන්නේ. ඒ වගේම මේ ගනුදෙනුව සිදුවීමේදී ටෙන්ඩර් කඳවන වෙනුවට සමාගම් දෙකක් ගෙන්නගෙන ඒ සමාගම් දෙකෙන් ක්ෂණිකව තමයි ඉල්ලීමක් කරන්නේ ඔබතුමාලට අවශ්‍ය දෙන්න කොහොමද ඔබතුමාලට ඕන කියලා. මේ සමාගම් දෙක තෝරා ගැනීමේදීවත් නිසියාකාරයට නොකිරීම තුලින් බිලියන 330ක පාඩුවක් සිදු වෙනවා. ඒකට උත් සොයාගත මේ වෙද්දි අපි පැමිණිලි කරලා තියෙනවා ඩොලර් මිලියන 100ක් ලබාගෙන තමයි මේ හම්බන්තොට වරාය ලබා දුන්නේ කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ හම්බන්තොට වරාය ලබා දීමේදී ඒ ඉඩම්වල වටිනාකම තක්සේරු කරේ නැහැ. එක පැත්තකින් අවුරුදු 99කට බදු දෙනකොට අපි දන්නවා ඉස්සෙල්ලා ලබා දීපු අර කම්පැනි 11 2014 14ට පෙර ඒ සමාගම් 11ක් ආවා කර්මාන්ත පුරේට. මේ 11න් 10ක්ම කැන්සල් කරලා ලාබ් සමාගමට විතරක් ඒ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ ලාබ් සමාගමට ලබා දුන්න ඒ රෙන්ට් එක ඒ හෙක්ටයාර් රෙහකට ඩොලර් 50,000ක් ආයක 100%ට වැඩිවීම දිගටම අනිත් හෙක්ටයාර් 960ක් කරගෙන ගියා නම් රුපියල් ත්‍රිලියනයක ලාභ ලබන්න තිබුණා. හැබැයි ඒක නොකිරීම තුලින් මේ තක්සේරුව හරියට නොකිරීම තුලින් රුපියල් ත්‍රිලියනයක පාඩුවක් වෙනවා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක මුදලක් ඒක පාඩුවක් වෙනවා. හැබැයි මේ එතුමල්ලා මේ කිසිම දෙයක් බැලුවේ නැහැ. මොකද ඩොලර් මිලියන 100ක ලාභයක් තමන්ගේ සාක්කුවට එන හින්දා මේ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. හැබැයි මං හිතන්නේ ගරු අග්‍රාමාත්‍යවරයා හම්බන්තොට ගිහිල්ලා කිව්වා නැවත වතාවක් ඒක සුදු එළියෙක් කියලා හම්බන්තොට වරන්. එහෙම කියන ගමන් අග්‍රාමාත්‍යවරයා නැවත වතාවක් කියනවා මෙතන තමයි බිසිනස්, ඒ කියන්නේ නාවික ගමන් මාර්ගයේ කාර්ය බහුලම නාවික ගමන් මාර්ගයේ තියෙන්නේ හම්බන්තොට වරාය කියලා. වරාය අසලින් කියලා. මන් දැනගන්න කැමති සුදු අලියෙක් නම් කොහොමද හම්බන් ඇයි චීනේ ඇවිල්ලා මේක ගත්තේ? කොහොමද මේක විසීම නාවික මාර්ගය වෙන්නේ කියලා. මේක තමයි මෙතුමල්ලට දැක්මක් තිබුණ නැහැ. අද ඔබතුමල්ලා ව්‍යාපෘති ගේන අද මං හිතන්නේ අග්‍රාමාත්‍යවරයාට සුදු අලියෙක් කියලා අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය සමරන්න යන්න උනේ හම්බන්තොටට. එතුමට ගිහිල්ලා මුල් ගල්ලා තියන්න උනේ හම්බන්තොටම ගිහිල්ලා. හැබැයි ඕක අවුරුදු 4කට කලින් කරා නම් අග්‍රාමාත්‍යතුමනි මේ වෙද්දි හම්බන්තොට වරායට වියදම් වෙච්ච මුදලුත් හොයලා අද වෙද්දි විශාල සංවර්ධිත රටක් බවට අපේ රට පත් වෙන්න තිබුණා. අර කම්පැනි 11 හරවල යව්වේ නැත්තම් ඔබතුමාලට අද වෙද්දි මේ රට සංවර්ධන මාවතට ඇවිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හරි මාවතට ඇවිල්ලා. ඒ නිසා තමයි මම කිව්වේ සාගල ඇමතුමනි ඔබතුමාම්වත් මේකම ගැන වැඩිහත් වෙලා අනිවාර්යෙන් මේ එක සමාගම් දෙකක් විතරක් නෙවෙයි තව සමාගම් ගේන්න ගෙනෙල්ලා මේ සංවර්ධනය කරන්න. මොකද මේ අවුරුදු 4ක් අපේ රට ආපස්සට ගිහිල්ලා ඉවරයි. ඒක නැවතවතාවක් හැබැයි මේවත් ගෙනෙද්දී බොරු ව්‍යාපෘති ගේන්න එපා. එක වෙලාවක් රජයෙන් කියනවා ආයෝජනය කරනවා කියලා, තව වෙලාවක් කියනවා එහෙම කිසිම ආයෝජනයක් නැහැ කියලා, ඊට පහුවෙන්ද කියනවා සාකච්ඡාවක් සිදු වෙනවා කියලා, ආපහු BOY එකෙන් කියනවා අන්ඩර් ඩිස්කෂන් කියලා. මේ හැබැයි එක එක දවසට එක එක කතා කරන්න එපා. ඔබතුමාලා කැබිනට් අනුමැතිය ගන්නකොටම මේ සාකච්ඡා සියලුම දේවල් ඉවර කරලා ඇත්තටම ව්‍යාපෘති එනවද කියලා බලලා මේව සිදු කරා නම් අපි හිතනවා මේට වැඩිය රටට වාසියක් වෙයි කියලා. ඒ වගේ අපි අර්ජුන් රන්තුංග මැතිතුමා, ප්‍රවාහන මැතිතුමාත් ඉන්න හින්දා එතුමාගේත් මම අවධානයට යොමු කරන්න කැමැති. අපි දන්නවා අද ප්‍රවාහනය ඉතාමත් අසීරු තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අද සමහර කිලෝමීටර් 10 යන්න පැය 2 යන්න වෙලාවල් අද කොළඹ නගරයේ සිදු වෙලා තියෙනවා. අපි දැක්ක LRT සිස්ටම් එකක් ගැන ඔබතුමාලා විශාල ණය මුදලක් අරගෙන කරන්න උත්සාහයක් දරනවා අපි දැක්කා. හැබැයි මේ අවස්ථාවේදී මං හිතන්නේ ඔබතුමාලා බිලියන 4500කට වැඩිය ණය අරගෙන රට ණයබරෙන් හිර කරපු මොහොතක මං හිතන්නේ ඊට වැඩිය සුදුසුයි අද කොළඹ නගරයේ වෙනේ මොරටු විශ්වවිද්‍යාලයේ මැදිහත් වීමෙන් මුළු කොළඹ නගරේම යාවෙන්න වතුර දිනන, යාවෙන්න ඇලමාර්ග, ඒ වගේම වතුරෙන් ගමන් කරන්න පුළුවන් විදියට මුළු කොළඹම යා වෙලා තියෙනවා. ඔබතුමාලට මේක හරහා ෆෙරි සිස්ටම් එකක් හරි බෝට් සිස්ටම් එකක් හරි දරන්න වෙන්නේ ඉතාමත් සුළු වැය ප්‍රමාණයක් තමයි කරන්න වෙන්නේ. ඔබතුමාලට කරන්න තියෙන්නේ බ්‍රිජ් හතරක් තියෙනවා, පාලම් හතරක් තියෙනවා, මේ පාලම් හතර උස්සලා ඒ ඇලමාර්ග ටික සුද්ධ කරා නම් ඉතාමත් අඩු කාලයක් තුළ ඉතාමත් වේගයෙන් මේ කොළඹ හරහා ගමන් කරීමේ ඒ ව්‍යාපෘති ඇවිල්ලා ඉවරයි. 2014දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් මේක ආරම්භ කරා. හැබැයි ඔබතුමාලා ඒක නැවැත්තුවා. හැබැයි මේ ව්‍යාපෘතිය කරොත් අඩු වියදමින්, ඉතාමත් අඩු වියදමින් අඩු කාලයකින් මේක නිම කරලා කොළඹ ජනතාවට තමන්ගේ වෙලාව ඉතුරු කරගන්න ඒ හැකියාව ඇති වෙනවා. ඒ වගේම මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයත් එක්ක මහා මාර්ග පද්ධතිය ඉතාමත් එකට තමයි යන්නේ. ඒ නිසා අපි මුලින්ම හයිවේ හදන කාලේ නම් චෝදනා එල්ල කරා, නැවතත් ඔබතුමාලා හයිවේ හදන්න පටන් ගැනීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේවා මේ මැතිවරණ වර්ෂයේ වෙනකන් ඉන්න තිබුණේ ඇයි? ඔබතුමාලා මේ අවුරුදු 4ක් කාලය තුල නිකන් ඉඳලා මැතිවරණ වර්ෂය ආරම්භ වුණාම තමයි මේ සංවර්ධන ව්‍යාපෘති මේ සියලුම දේවල් ඔබතුමාලට මතක් වුණේ. ඒ වගේම මත්තල ගුවන්තොටුපළ පිළිබඳ ඔබතුමාලා චෝදනා කරනවා, පාඩු ලබනවා කියනවා. හැබැයි ලෝකේ ඕනෑම සංවර්ධනයක් ඕනෑම වරායක් ඕනෑම ගුවන්තොටුපළක් හැදුවම පළවෙනි අවුරුද්ද දෙක තුල ඒ ලාභ ලබා ගන්න බෑ. ඒක ක්‍රමානුකූලව තමයි ඒක සංවර්ධනේ විය යුත්තේ. හැබැයි අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාලා මේ ගුවන්තොටුපළ වීගබඩාවක් කරන්න එකද තිබ්බ හොඳම විසඳුම? ඔබතුමා ඒ පිළිබඳව අධ්‍යයනයක් කරාද? ඒ හම්බන්තොට ගුවන්තොටුපළ මත්තල ගුවන්තොටුපළ තිබ්බ හොඳම විසඳුම වීගබඩාවක් කිරීමද? එහෙම නැත්නම් වෙන විසඳුම් තිබුණද? ඔබතුමාලා මේක විදේශීයකරණය කරන්න කලින් ඉන්දියාවට දෙන්න කලින් ඔබතුමාලා අධ්‍යයනයක් කරාද මේ ගුවන්තොටුපළෙන් අපිට ලබා ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා? එහෙම කිසිම අධ්‍යයනයක් කරන්නේ නැතුව යම් කිසි මුදලක් වෙනුවෙන් පමණක් හිතලා මේක විදේශීයකරණය කරන තුලින් අපේ රටේ ජාතික සම්පත් තමයි නැති වෙන්නේ. මේ රටේ අනාගත પરම්පරා 6-7කට මේ 6-7කට අපේ වරාය ගුවන්තොටුපළ නැති වෙනවා. අන්තිමට එක පැත්තකින් චීනේ ඉන්නවා, අනිත් පැත්තෙන් ඉන්දියාවේ ඉන්නවා, තව පැත්තෙන් තව රටක් ඉන්නවා. අපේ රටේ සම්පත් ටික මේගොල්ලෝ විනාශ කරමින් යනවා. අපි දන්නවා මේ රටේ මුළු ලෝකෙම තුල මේ වෙද්දි සීතල යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා. මේ සීතල යුද්ධේ එක රටවල් පාර්ශවකරුවන් දෙහිකට තමයි ඔබතුමා එක පැත්තකින් වරාය දෙන්නේ, අනිත් පැත්තෙන් ගුවන්තොටුපළ දෙන්නේ. කවදා හරි අපි විශ්වාස කරනවා එහෙම ලෝක යුද්ධයක් ඇති වෙන්න එපා, අපි විශ්වාස කරනවා එහෙම ගැටුමක් ඇති වෙන්න එපා. හැබැයි යම් කිසි ආකාරයෙන් මෙහෙම ගැටුමක් වුණොත් ඒක පළවෙනියටම ඇති වෙන්නේ අපේ රට තුල. මේ කිලෝමීටර් 12ක් තුල පරතරය තුර තමයි මේ දෙපැත්තේ ඉන්න කණ්ඩායම් දෙකට ඔබතුමාලා මේ ව්‍යාපෘති ලබා දෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාලා ව්‍යාපෘති ලබා දෙද්දී ඒ පිළිබඳවත් ලෝකයේ තියෙන මේ ගැටුම්, මේ ලෝකයේ තියෙන දේශපාලනය පිළිබඳත් අවධානයෙන් යුතුව බැලිය යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ වගේම දක්ෂිණ සංවර්ධනයත් සාගල රත්නායක මැතිතුමාට ලැබිච්ච ඉඳ මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. අද හම්බන්තොට සියලුම පහසුකම් සමග රෝහලක් හදලා තියෙනවා. මේ රෝහල ඉවර වෙලා දැන් අවුරුදු 3කටත් වැඩි. මේක ඉවර වෙන්න තිබුණේ 2014 2015 මේ මාසේ තමයි මේක විවෘත කරන්න තිබුණේ. හැබැයි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඉවර වෙලා මේ ගොඩනැගිලි ටික ඉවර වෙලා තියෙද්දි ඒ පහසුකම් ටික ලබා නොදීම තුලින් අවුරුදු 3 හමාරක් ඔබතුමාලට මේක විවෘත කරගන්න බැරි වෙනවා. හදලා තියෙන ගොඩනැගිල්ල විවෘත කරගන්න බැරි වෙනවා. මේ ඉතාමත් අඩු මුදලක් යොදලා ඔබතුමාලට මේ අවශ්‍ය උපකරණ ටික ඒ පහසුකම් ටික ලබා දුන්නා නම් අද හම්බන්තොට ජනතාවට මං හිතන්නේ ඔබතුමා නියෝජ්‍ය නායකයෙක් ඉන්නේ හම්බන්තොට. අදටත් හම්බන්තොට ජනතාවට යම්කිසි ආකාරයේ හදිසි තත්ත්වයක් ඇති වුණොත් කරා පිටියට යන්න වෙනවා. කරා පිටියට යෑමේදී තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හෘදයාබාධ තත්ත්වයකින්ද මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ පහසුකම් එක්ක මේ හොස්පිටල් එක හම්බන්තොට හදලා තියෙද්දි ඇයි මේක නවත්තන් ඉන්නේ කියලා අපිට විශාල ගැටලුවක්
තියෙනවා. මොකද අපිට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
අපිට විශාල සැකයක් තියෙනවා. මොකද එතන තියෙන්නේ හම්බන්තොට වරාය භූමියේ අක්කර 5000ට මායිම්ම තමයි තියෙන්නේ. ඒ භූමියත් මේ චීනෙට දෙන්නද ඔබතුමාලා තියාගෙන ඉන්නේ කියලා රටේ ජනතාවට වගේම අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද එහෙම නැත්තම් මේක විවෘත කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒකින්ද මම සාගල රත්නායක මැතිතුමාගේ ඉල්ලන්න කැමති ඔබතුමාගේ අවධානය යොමු කරලා හැකි ඉක්මනින් මේ රෝහල විවෘත කරලා දෙන්න කියලා. ඒ වගේම අපි දැක්ක දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය හැමදාම අමාත්‍යංශයක් වශයෙන් තිබුණාට ඒකට වෙන් කරන මුදල් ප්‍රමාණය බැලුවොත් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ මුදල් ප්‍රමාණය දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය හරියට නාමික අමාත්‍යංශයක් වගේ තමයි අපි දකින්නේ. හැබැයි මේ දක්ෂිණ දේශයෙන් තමයි හම්බන්තොටින් තමයි මේ දිස්ත්‍රික්කේ වගේම මේ ලංකාව මේ මොහොතේ දියුණු කරන්න පුළුවන් නම් ඒ ආරම්භය ගන්න පුළුවන් තැන තමයි මේ 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 හම්බන්තොට නගරය. ඔබතුමාලා දන්නවා මේ ක්‍රාකැනල් ව්‍යාපෘතියත් එක්ක මේ මොහොතේ තියෙනෝ වගේ නැව් 6 ගුණයකින් වැඩි වෙන මේ කරකනෙල් එක හැදෙනකොට නාවික සැදපුම් 1200කට වැඩි අඩු වෙනවා හම්බන්තොට නගරයේ ආසන්නයේ නැව් යනකොට. ඒකත් එක්ක තව අවුරුදු 4-5ක් යද්දී මේ හම්බන්තොට වරාය තමයි විසීම වරාය වෙන්නේ. සිංගප්පූරුවට යන ඒ නැව් වලින් 135කට වැඩි ප්‍රමාණයක් හම්බන්තොට හරහා තමයි යන්නේ. ඒ නිසා අපි හිතනවා මේ පිළිබඳව ඔබතුමාලා වැඩි අවධානයක් යොමු කරලා හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, ඒ වගේම මේ රෝහල, මේ මාර්ග පද්ධතිය හැකි ඉක්මනින් දියුණු කරලා මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 20ක කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරුව මන්ත්‍රීතුමනි, අතිශයින් වැදගත් අමාත්‍යංශ කීපයක් තමයි අද සාකච්ඡාවට ඉදලා තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව ගත්තොත් විටින් විට විවිධ ආණ්ඩුවල ප්‍රවාහන ඇමතිකම් දරපු, ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිකම් දරපු මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ට, ඒ ඇමතිවරුන්ට, ඒ නියෝජ්‍ය ඇමතිවරුන්ට තමන්ගේ කාලේ කරා කියන්න මොනවහරි දේකුත් තියෙනවා. අපි මෙච්චර බස් රථ ගෙනාවා, අපි මෙච්චර දුම්රිය පෙට්ටි ගෙනාවා, අපි මෙච්චර පාරවල් හැදුවා ආදී ප්‍රවාහනය වෙනුවෙන් තමන්ගේ කාලේ කරපු යම් දෙයක් කියන්න ඒගොල්ලන්ට හැකියාවක් තිබෙනවා. හැබැයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ කවුරුත් භාණ්ඩාගාරයට එකතු වෙන ජනතාවගේ බදු මුදල් වියදම් කරලා මේ රටේ පොදු මගියා පුරවැසියා වෙනුවෙන් ඒ අයට දැනෙන සේවාවක් කරාද කියලා දැන් පාට බැහැලා අහන්න පුළුවන්. දැන් එළියට බැහැලා මේ පාරක ගිහිල්ලා බස් නැවතුම්බලක නතර වෙලා, එමත්නම් රේල්වේ ස්ටේෂන් නතරලා මගියකින් ඇහුවොත් එහෙම රටේ ක්‍රියාත්මක වෙන ප්‍රවාහන සේවාව ගැන තෘප්තිමත්ද කියලා ඒ කාටවත් කිසිම තෘප්තියක් නැහැ. සර් මම මේක දැන් අජු රණතුංග ඇමතුමාගෙන් හරි, අශෝක් අබේසිංහ රාජ්‍ය ඇමතුමාගෙන් හරි අර විශ්වකර්ම වැඩ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබතුමාලා ප්‍රවාහන අමාත්‍යංශය භාරගත්ත අය කියලා ඔබතුමාලා කොච්චර කාර්යක්ෂම වැඩ කරන්න හිතුවත් මහා පරිමාණයෙන් රටේ මහා පෙරලියක් කරන්න බෑ කියලා අපි දන්නවා. මොකද ප්‍රවාහන අමාත්‍යංශ කියලා කියන්නේ එහෙම තනියෙන් වැඩ කරන්න පුළුවන් අමාත්‍යංශකුත් නෙමෙයි. ඇත්තටම ප්‍රවාහන අමාත්‍යංශයට අයිති CGR කෙන් හරි CTB කෙන් හරි අපි ලාභ අපේක්ෂා කළ යුතුත් නැහැ. ඒ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම පවත්වාගෙන ගියොත් තමයි අනිකුත් සේවා වලින් අපිට ලාභ ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ රටේ තිබෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ කොයි ආණ්ඩුත් මේ කොයි ඇමතිවරුත් අවධානය යොමු කරලා තිබෙන්නේ මොන මොන ශේෂ පිළිබඳව ප්‍රවාහනයේ. ඔවුන් බස් රථ ගැන අවධානය යොමු කරලා තිබෙනවා, ඔවුන් බස් රථ එන්ජින් ගැන අවධානය යොමු කරලා තිබෙනවා, ඔවුන් බස් හෝල්ට් හදන්න හරි, බස් නැවතුම්පුලවල් හදන්න හරි අවධානය යොමු කරලා තිබෙනවා, ඔවුන් දුම්රිය පෙට්ටි ගැන අවධානය යොමු කළා තිබෙනවා. ඔවුන් දුම්රිය නැවතුම් පුරවල් ගැන අවධානය යොමු කළා තිබෙනවා. ඔවුන් සමහර දුම්රිය සංඥා පද්ධති ගැන අවධානය යොමු කළා තිබෙනවා. හැබැයි මේ කවුරුත් අවධානය යොමු කරන ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ තමයි ඒ වයේ ගමන් කරන මගියා පිළිබඳව. ඒවා ගමන් කරන පුරවැසියා පිළිබඳව. මේ කවුරුත් කොයි ආණ්ඩුවක්වත් පුරවැසියාගේ කෝණයෙන් නෙමෙයි මේ ප්‍රශ්නේ මැදිහත් වුනේ. එයයි මැදිහත් වුනේ වෙන වෙන ශේෂ්ත්‍ර හරහා. බස් එකෙන් කෝච්චියෙන් ඒවා නතර කරන තැන් වලින් සංඥා පද්ධතියෙන් පාරෙන් ඒ ආදි ශේෂ්ත්‍ර වලින් සම මේ පුරවැසියාගේ කෝණේ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් හැදිච්ච ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ ක්‍රමවේදයක් නෙමෙයි අපිට තිබෙන්නේ. අද මේ බස් එක එහෙම නැත්නම් කෝච්චිය ගමන් කරන පාරේ ගමන් කරන අපේ රටේ පුරවැසියා මගියාට තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ මොනවද? පළවෙනි කාරණය තමයි ඔවුන්ගේ කාලයෙන් ඉතා විශාල ප්‍රමාණයක් මහමගර නිෂ්කාරණේ නාස්ති වෙන එක. ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්. නිකන් හිතුවොත් එහෙම මේ කොළඹ නගරේ කොට්ටාවේ ඉඳලා කොළඹට එන්න දවසකට අඩුම තරමේ පැය 4ක් ගත වෙනවා. ඒ කියන්නේ දවසක පැය 24න් පැය 4ක් ගත වෙනවා නම් දවසක මුළු කාලෙන් 6න් එකක් ඔහුට ගත වෙනවා නම් මේ බස් එකට අවුරුදු 60ක් ජීවත් වෙච්ච මිනිහෙක්ගෙන් ගරු මූලාසන මන්ත්‍රීතුමනි අවුරුදු 10ක් බස් එකේ ගිහිල්ලා තිබෙන්නේ මේ කොට්ටාවයි කොළඹයි අතර ප්‍රවාහනය දෙන්න විතරක්. පළවෙනි ප්‍රශ්නේ ඔන්නෝක. අතිශය නිෂ්කාරණ කාලයක් මේ ප්‍රවාහන පද්ධතිය යෙදවෙන එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒක ඊට වඩා බරපතලයි. අපේ රටේ පුරවැසියාගේ අභිමානය සම්පූර්ණයෙන් වටලා තිබෙනවා මේ ප්‍රවාහන පද්ධතිය විසින්. ඒ අපේ රටේ පුරවැසියාගේ කොඳු කඩලා තිබෙනවා ප්‍රවාහන පද්ධතිය විසින්. සාමාන්‍යයෙන් මේ බස් එකකට නැග්ගාම මේ ඕන තරාතිරමක කෙනෙකුට අත්දකින්න ලැබෙන අභාවාචක ශෝචනීය අත්දැකීම් මේ රටේ කවුරුත් දන්නව. මිනිහෙක් හැටියට නෙමෙයි. අපි මේ ආබාධිතයන් කාන්තාවන් එහෙම නැත්නම් දරුවන් පැත්තක තිබ්බොත් මේ සමාජයේ වැදගත් රැකියාවක නිරත වෙන අභිමානයක් සහිතව ජීවත් වෙන මිනිහෙක්ගේ සම්පූර්ණ පෞරුෂය අභිමානය වටන විදිහට තමයි අපේ රටේ ප්‍රවාහන සේවාව සැකසීලා තිබෙන්නේ. සම මේක ප්‍රධාන ප්‍රශ්නයක්. මේ ප්‍රවාහනේ ගැටලු ගැන කතා කරොත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපි කවුරුත් මේ බස් රථ සේවාවේ ගත්තොත් මූණ දෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තිබෙනවා. එකක් වෙලාවට බස් රථ ධාවනය වෙන්නේ නැහැ. ඒ වගේම අධික කාලයක් ගන්නවා. ඒවා තිබෙන තදබදය රාත්‍රී කාලේ බස් රථ ධාවනය නොවීම ආදී දශක ගණනාවක් තිස්සේ මේ බස් ප්‍රවාහණයට ආවේණික වෙච්ච ගැටලු ගණනාවක් තිබෙනවා. දුම්රිය පද්ධතිය ගත්තත් ඒත් එහෙමයි. දුම්රිය සංඥා ක්‍රියාත්මක නොවේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධාවන කාලසටහන් හරියාකාරව ක්‍රියාත්මක නොවේ වෙන්න පුළුවන්. ඒ වාර එහෙම නැත්නම් ගත්තොත් එහෙම ඒවත් තිබෙන තදබදය වෙන්න පුළුවන්. මේ ආදී ඒ ප්‍රශ්නත් ගත්තොත් එහෙම කොයි ආණ්ඩුවෙන් ආණ්ඩුවටත් කොයි ඇමතිගෙන් ඇමතිරත් එකයි. සම මේකට මුහුණ දීමේදී මම හිතන්නේ අපි කෝච්චි පෙට්ටි වැඩි කරන්න කලින් අපේ බස් රථ ඇණිය වැඩි කරන්න කලින් අපි අවධානය යොමු කරන්න කැමති වෙනවා. අපේ රටේ මේ ජනතාව විවිධ හේතු සඳහා එහා මෙහා යන හේතුරික අඩු කරන්න පුළුවන් කමක් තිබෙනවාද? මේක ගරු ඇමතුමනි අධ්‍යාපන අමාත්‍යංශය තමන්ට හිතන තැන පාසල් හදනවා නම් පළාත් පාලන ආයතන තමන්ට හිතන තැන වෙළඳපොළ හදනවා නම් පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට හිතන තැන පොලිසිය හදනවා නම් කර්මාන්ත අමාත්‍යංශය තමන් හිතන තැන කර්මාන්ත කාර්මික ජනපද හදනවා නම් මේ ප්‍රශ්නේ උත්තර හොයන්න බෑ. ඒකට තමයි සැලසුමක් තියෙන්න ඕන කම තිබෙන්නේ. මේ ජනතාව නිෂ්කාරණේ තමන්ගේ කාලය පාරට වැය කරන ක්‍රමවේදය අඩු කරන්නට පුළුවන් විදිහේ සැලැස්මක් අපිට දෙන්න පුළුවන් නම් ඔන්න අපිට ප්‍රවාහන එකපැත්තෙන් කාර්යක්ෂම කරගන්න පුළුවන්. නැත්නම් අපි හිතන්නේ නැහැ මේ ජනතාව තමන්ට තිබෙන ඇඟේ ප්‍රශ්නයකට එමත්නම් ආසාවට බස්වල යන්න කෝච්චි යන්න ලෑස්ති වෙයි කියලා. අපි ඉස්සෙල්ලම බලන්න ඕනකම තිබෙනවා සැලසුම් සහගත සංවර්ධනයක්. මධ්‍යගත සැලසුම් සහගත සංවර්ධනයක්. එහෙම කළොත් තමයි මේ ජනතාව එහෙ මෙහෙ යන එක පාර රස්සියාදු වෙන එක අඩු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක එක පැත්තක්. දෙවෙනි කාරණේ තමයි මේ පාරවල් සම්බන්ධ ප්‍රශ්නය. මේක ප්‍රවාහනයට අදාළයි. දැන් අපේ රටේ තිබෙන දල වශයෙන් ගත්තොත් එහෙම කිලෝමීටර් ලක්ෂයකට ආසන්න වෙන පාරවල් වලින් අපි මේ වැඩිම මුදලක් වියදම් කරන්නේ මොකටද? මහා මාර්ග අමාත්‍යංශයෙන් එමත්නම් RDA එකෙන් කිලෝමීටර් 12,300ක් විතර ඒ අයට අයිති පාරවල් ටික වෙනුවෙන් අතිවිශාල මුදලක් හැම අයවැයම වියදම් කරනවා. ඊළඟට තවත් කිලෝමීටර් 15,000කට පළාත් සභාව යම් ප්‍රමාණයක් වියදම් කරනවා. හැබැයි එතනින් එහා ගියපු කිලෝමීටර් 73,000ක් විතර වන ගමේ තිබෙන අතුරු පාරවල් සම්බන්ධයෙන් ඒවට වකිම තිබෙන පළාත් පාලන ආයතන වලට නැත්නම් වතු වලට මෙන්න මේ ගමේ තිබෙන පාරේ අබලන් වීමත් එක්ක මේ ප්‍රවාහන ප්‍රශ්නේ ගැට ගැහිලා තිබෙනවා. ඒකට අපි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඒ වැඩ සඳහා කොතරම් බිලියන ගාණක් මුදල් මේ පාර්ලිමේන්තුව අනුමත කළා දුන්නත් අර පළාත් පාලන ආයතනයේ ප්‍රාදේශීය සභාවට එහෙම නැත්නම් වත්තට තමන්ගේ ගම් ප්‍රදේශයේ පාර වැඩි දියුණු කරගන්න බැරි නම් මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමා දන්නවා දැන් අපේ රටේ යම් කිසි ආකාරයකට ජාතික ආර්ථිකයට යම් ඩොලර් අඩු ගන්න ඩොලර් බිලියන 105ක්වත් උත්පාදනය කරන තේ කර්මාන්තේ. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ තියෙනවා මගේ දිස්ත්‍රික්කයේ තියෙනවා. හැබැයි තේ දැල්ලක් ගේන්න අර මේ ඩක්කු ටික කොච්චර දුර යන්න ඕනද කැඩිච්ච පාරේ කියලා තමුන්වන්සේ දන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම ඒක නිසා තේ කර්මාන්තයේ දෙන ඒ ගොවියට හරියට ආදායමක් හම්බෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට කියන්නේ ජාතික ආර්ථිකයට දායක වන ශේෂ්ඨ සඳහා යටිතල පහසුකම් සැපයීම එක පැත්තකින් ප්‍රවාහන අමාත්‍යාංශ සහ මහා මාර්ග අමාත්‍යාංශ වගකීම බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මම අවධානය යොමු කරන්න කැමති මේ දැන් අපේ ප්‍රවාහන ප්‍රතිපත්තිය සකස් වීමේදී පරිසර හිතකාමීත්වය පිළිබඳව අපි කොතරම් අවධානය යොමු කළා තිබෙනවාද? දැන් ලෝකේ රටවල් දියුණු වෙනකොට වැඩිපුර බලන්නේ පොසිල ඉන්ධන දහනය කරන්න නෙමෙයි. පුළුවන් තරම් පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් සකස් කරන්න. සමහර විට ඒ රටවල පාපැදි වලින් එන එක නැත්තම් පයින් එන එක ඒගොල්ලන්ට ඒක ප්‍රොමෝට් කරනවා. ඒකට සමහර විශ්වවිද්‍යාලේ නැත්තම් පාසලේ වැඩි ලකුණු හම්බ වෙනවා. එහෙම නැත්තම් දුම්රිය ස්ථානවල බස් නැවතුම් පොළවල ඒ සඳහා ඒ පාපැදි ගාල් කරන තැන් තිබෙනවා. පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් කෙරෙහි අපි කොතරම් ප්‍රමාණයකට අවධානය යොමු කළා තිබෙනවාද කියන එක ගරු මූලසන මන්ත්‍රීතුමනි අපි සැලකිලි ගත යුතු තිබෙනවා. ඉතින් මේ මෙන්න මේ වගේ බහුවිධ ප්‍රවේශයක් සහිතව නව ප්‍රවේශයක් සහිතව ප්‍රවාහන ගැන හිතුවේ නැත්නම් අපිට හැමදාම තිබෙන්නේ එන ඇමතිවරයාට පුළුවන් CTBK හරි දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියා ටිකක් දෙන්න. එතනින් එහාට වැඩක් කරන්න හම්බෙන්නේ. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ වෙලාවේ මතුවලා තිබෙන ප්‍රශ්න කීපයක් පිළිබඳව එකක් තමයි මේ දුම්රිය දෙපාර්තමේන්තුව ආශ්‍රිතව පැනගල තිබෙන ගැටලුවක්. ඔබතුමා මේක දන්නේ නැති කියලාත් මම හිතනවා. නානුවේ ඉඳන් බණ්ඩාරු දක්වා මේ දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ කරපු සේවකයෝ ඔවුන්ට එක්තරා මේ 2008 2007 කාලෙදී එවකට හිටපු සාමාන්‍ය අධිකාරිවරයා විසින් අතරම ඒ අය අර දුම්රිය දෙපාර්තමේන්තුව හරි ඉඩම් වල ඒ නිවාස වල පදිංචි වල හිටපු අය 2007 දී
ඔඩර් ප්ලීස් ඔනබල් තාරක බාලසූරිය විල් ටේක් ද චේ
carry on
ඒ 2007 දක්වා ඒ දුම්රිය නිවාස වල පදිංචි වල හිටපු ඒ සේවකයන් 2007 දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කිව්වට පස්සේ එවෙන් ඉවත් වුණා. ඒ ඉවත් වෙලා ඒ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා වෙලා මේ පාර්ලිමේන්තු උපදේශකාරක සභාවේ සාකච්ඡා වුණා. ඊට පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයේ ත්‍රිවිධ මට්ටමවල සාකච්ඡා ඇති වෙලා 2008 දී කමිටු වලින් නිර්දේශයක් ආවා නැවතත් ඒ අයට ඒ තැන්වල පදිංචි වෙන්න ඉඩ දෙන්න කියලා. ඉතින් දැන් වෙලා තියෙන ගැටලුව තමයි ගරු ඇමතුමනි අවුරුදු 10ක් ඒ සේවකයන් මේ නිවාසවල පදිංචි වෙලා ඉඳලා තිබෙනවා. දැන් ඔවුන්ට ඒ තැන් වලින් ඉවත් වෙන්න කියන විතරක් නෙවෙයි ඒ වසර 10ේ ඒ නිවාස වල රැඳී සිටීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණත් යනවා. මේක ගත්තොත් එහෙම ඇත්තරම මේ 2007 දී මේ අය ඉවත් වෙන නැවත ආපු අය 2007 ඉවත් නොවි දිගටම හිටපු අයත් ඉන්නවා. මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එකම නිල මට්ටම් දරන සේවකයන්ට දෙවිදියකට සලකලා තිබෙනවා. ඒ වගේම මට මතකයි එක්තරා අවස්ථාවක නිමල් සිරිපාසිල් ඇමතුමා ඉන්න වෙලාවේ කැබිනට් පත්‍රිකාවකුත් දැම්මා. අවුරුදු 5ට වඩා වැඩි කාලයක් මේ දුම්රිය නිවාස වල පදිංචි වෙලා හිටපු දුම්රිය සේවකයන්ට පමණක් නෙමෙයි පිට අයට උනත් ඒ නිවාස දෙන්න කියලා 2008 දී ඇත්තටම ආණ්ඩුව පැහැදිලිව මේ සේවකයන්ට කිව්වනම් එහෙම මේවයි ඉන්න දෙන්නෙම නෑ කියලා ඔවුන් පහුගිය අවුරුදු 10 11 එළියට ගිහිල්ලා ගෙයක් හදාගෙන කොහොම හරි අමාරුවෙන් හරි ජීවත් වෙනවා. දැන් ඔවුන්ට යම් බලාපොරොත්තුවක් දීලා ඒ නිවාස වලින් අයින් කරන්න හදනවා විතරක් නෙමෙයි හිටපු කාලෙට යම් දඬුවමක් දෙන්නත් විනය පරීක්ෂණයකට යනවා කියලා තමයි ඒ අය වාර්තා කරලා තින්නේ. ඒ නිසා මම හිතනවා මේක ඇත්තටම ඉතාම මානුෂීය ප්‍රශ්නයක්. මේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලය කැප කරපු සේවකයෝ තව ටික කාලකින් විශ්‍රාම යනවා. ඒ නිසා මේ අයගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාවධානව අවධානය යොමු කරන්න. මොකද මේ පාර්ලිමේන්තුව තුලත් ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවලදී මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කළා තිබෙනවා. විශේෂයෙන් 2008 අපේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා ඉන්න කාලේ බදුලි දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ සම්බන්ධයෙන් කතා කරලා එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. ඒ තීන්දුව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් දැන් ඒක අනිත් පැත්ත ගහන තත්වයක් තියෙනවා. මම කියන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයන්ගේ සාමාන්‍ය අධිකාරීවරයාට වෙනස් වෙන ප්‍රතිපත්තියක් වෙනුවට මේ සේවකයන් පිළිබඳව ස්ථිරසාර ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ඔවුන් අතර මේ නිවාස ලබා දෙන්න කියන එකයි මගේ ඉල්ලීම තිබෙන්නේ. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ දුම්රිය දෙපාර්තමේන්තුව තුල එහෙම නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවට අයිතිව කෞතුකාගාරයක් පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබතුමා දන්නවද 2007 අංක 7 දරන සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත ලියාපදිංචි කරලා රේල්වේ මියුසියම් ගැරන්ටි ලිමිටඩ් කියලා සමාගමක්. ඒතරම දුම්රිය ආඥා පනතේ හැටියට එවැනි ගත්තොත් එම දුම්රිය ආඥා පනතෙන් මෙවැනි සමාගම් පිහිටවන්නට හැකියාවක් නැහැ. නමුත් මේ සමාගම ආඥා පනතේ මේකක් පිහිටවලා තිබෙනවා. දැන් ප්‍රශ්නය තිබෙන්නේ මේ රේල්වේ මියුසියම් ගැරන්ටි ලිමිටඩ් දුම්රියට අපේ රටේ දුම්රිය ඉතිහාසය පිළිබඳව දේශීයව විදේශීයව ඒකට උනන්දුවක් දක්වන අයට අපේ පාසල් ශිෂ්‍යයන්ට ඉගෙන ගන්නට කෞතුකාගාරයක් තිබ්බට කමක් නැහැ. නමුත් මේ ක්‍රියාවලිය ගත්තොත් එහෙම ඔබතුමා ටිකක් ආපස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ක්‍රියාවලිය ඇතුලේ සැකසහිත තැන් ගොඩක් තිබෙන බව පේනවා. මොකද මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගත්ත විස්තරවල තිබෙන්නෙත් මම කලින් කිව්වා වගේ දුම්රිය ආඥා පනත හැටියට මෙවැනි සමාගමක් ලියාපදිංචි කරන්න නෛතික ප්‍රතිපාදන නැහැ. ඒ නිසා මේක ලියාපදිංචි කළ තියෙනවා සමාගම ආඥා පනත යටතේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කළත් නැහැ. ඒක සඳහන් වෙන විදිහට පාර්ලිමේන්තුවේ පොදු පනතක් හරි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි විදිහට මේ සම්බන්ධයෙන් ගෙනල්ලත් නැහැ. ඒ වගේ මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් තිබෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය සහ මේකට මුදල් යෙදවීම සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන සැක සංකා කීපයක් තිබෙනවා. මම හිතනවා ඔබතුමා මේ සම්බන්ධයෙන් මුල සිට අවධානය යොමු කරයි කියලා. ඒකට කැබිනට් ඒක අමතුමා දැන් මේක ඉදිකල ඉවරනට පස්සේදී කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ බාර දෙන්න ඕනද එහෙම නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ දිගටම පවත් ගන්න පුළුවන්ද? හොඳයි. හරි. ඊළඟට මගේ තිබෙන වෙලාව පාවිච්චි කරලා මම කැමති වරාය අමතුමාගේ අවධානයට දැන් ප්‍රශ්නයක් යොමු කරන්නට. මේක ගියවර අයවැය විවාදෙදිත් අපි මතු කරපු ප්‍රශ්නයක්. ඒ තමයි මේ නාවික කර්මාන්තයේ සේවා සපේන ආයතන කීපයක් තිබෙනවා රටේ. ඇත්තටම වුන් ගත්තොත් ඔහෙම වුන් මේ එන නැව් වලට සේවා සපයලා සමහර කෑම දීලා වතුර දීලා එහෙම නැත්නම් නැව් පිරිසිදු කරලා රටට යම් ආදායමක් උත්පාදනය කරනවා. ඒක රටට බරක් නෙමෙයි. සාමාන්‍ය මම දන්නේ හැටියට ඩොලර් මිලියන 800ක් 900ක් විතර වුන් උත්පාදනය කරනවා. මෙවැනි ලියාපදිංචි සමාගම් 130ක් පමණ රටේ තිබෙනවා. එතකොට දැන් මේ ගිය අවුරුද්දේ අයවැය ලේඛනයේදීත් මංගල සමර ඇමතුමා උත්සාහ කරා මේ නාවික කර්මාන්තය මේ ආයතන ක්‍රියාවලිය ලිබරල් මේ නිදහස් කරන්න ලිබරල් කරන්න. එහෙම උනාට පස්සේ වෙන වැඩි ඔබතුමා දන්නවා විදේශීය සමාගම් වලට 100%ක් මේ අයිතිය පැවරෙනවා. දැන් අපේ දැනුත් විදේශ සමාගම් 20ක් විතර මේක වැඩ කරනවා. නමුත් මේ කරන්න යන දෙයින් අපේ රටේ මේ කර්මාන්තයේ යෙදෙන දේශීය සමාගම් කිසියකට මේක යෙදෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් ගිය අවුරුද්දෙත් මේක ගෙනහල්ලා යම් විරෝධයක් ආවට පස්සේ යටපත් වෙච්ච එකක්. මම දැක්කා මංගල සමර ඇමතුමා එළියේ මාධ්‍ය වලටත් ප්‍රකාශ කරලා තිබෙනවා මේ ෂිපින් ඉන්ඩස්ට්‍රි එක ලිබරලයිසේෂන් කරන එක ගැන එතුමා විටින් විට මේ ලමයතකදී අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. මම දන්නා තරමින් ඔබතුමාත් වරාය අධිකාරී සභාපතිතුමාත් මේකට තරම් කැමැත්තක් නෑ වගේ. නමුත් මේක වෙන්න දුන්නොත් එහෙම අතරම අපිට ඩොලර් මිලියන 800ක් 900ක් සමහර මේක තව වර්ධනය කරගන්න පුළුවන් ඩොලර් බිලියන 1ක් දක්වා එවැනි කර්මාන්තයක් තමයි අඩපණ වෙන්නේ. මේ දැන් තියෙන විදිහට මේකේ විදේශ සමාගම් වලට කරගෙන යන්න දීලා අපේ දේශීය ඒජන්සි ටිකටත් මේකේ පහසුකම් සලසන්න කියන එක මම ඔබතුමන් ඉල්ලා හිටිනවා. ඒ වගේම දැන් මේ වරාය ශේෂ්ත්‍රය ගත්තොත් ගරු ඇමතුමනි අතරම අපි කවුරුත් පිළිගන්නවා දූපතක් හැටියට තියෙන අපේ රට දියුණු කිරීම සඳහා වරාය සහ නාවික ශේෂ්ත්‍රය අපේ ආර්ථිකයේ දැවැන්ත කොටසක් බවට වර්ධනය කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඒ සඳහා වෙච්ච ඉතාම සුන්දර සැලසුම් අපට එක එක ආණ්ඩුවලින් කිව්වට අපි ඒ වරායශේෂය දියුණු කරලා අපිට ලෝක ආර්ථිකයෙන් අත්පත් කරගන්න පංගුවක් ලබා ගැනීම සඳහා අපි කරලා තිබෙන්නේ මොනවද? එක එක වරාය අමතිවරේ ආවට පස්සේ දැන් මේ වරායට මම ප්‍රවාහනයට කියෝ වගේම තමයි වරාය දියුණු කිරීමේදී සලස්ම හැදෙන්න ඕනකම තිබෙන්නේ ඒ පත්වන වරාය අමතිවරයාගේ අභිමතය අනුව නොවේ. එහෙම වුණාට පස්සේ තමයි අමතිපත් වෙන්නේ කොහෙන්ද ඒ වරාය අරන් යනවා. දැන් වරාය අමතිය ආවේ නැගෙනහිර පළාතෙන් නම් ඔළුවිල්ල හදන වරායා. ඒ ඔළුවිල්ල වරාය හැදුවා ඒ වරායෙන් ඇති වැඩක් නැහැ. අපි ණය ගෙවනවා වරාය වැලි පිරෙනවා කිසිම ආදායමක් නැහැ. දැන් වරාය අධිකාරිය සමස්තයක් හැටියට ලාභ ලැබුවට කරු ඇමතුමනි ඔළුවිල් පාඩුයි. හම්බන්තොට වරාය පාඩුයි. ඒ නිසා තමයි අපි කොළඹ වරායෙන් උත්පාදනය කරන ආදායම අර සුදුවලි වගේ ඉන්න වරාය නඩතුක නියද වෙන්නේ. ඒකේ ප්‍රධාන ගැටලුව බවට පත් වෙන එනවාක්වත් නෙමෙයි. මේ අමතිවරු හිතනවා ප්‍රවාහන අමාත්‍යංශ අමුණාට පස්සේ CTB එක තමන්ගේ බූදලයක් කියලා. ප්‍රවාහන අමාත්‍යංශ අමුණාට පස්සේ CGR එක තමන්ගේ බූදලයක් කියලා.
ඒක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
වරායත් තමන්ට උවමනා තැන්වල හදන්න බලාපොරොත්තු වෙනවා. හොඳ වෙලාවට මම නම් හිතන්නේ ඒ නිසා වරාය අමති කෙනෙක් දානෝ නම් පුළුවන් නම් ඔය නුවර පැත්තෙන් ඔගේ දාන එක හොඳයි කියලා. ඈ නේද? දාන්න බැරි නිසා නේ අනිත් අය කොහෙන් දායි කියලා අපි දන්නේ නැහැ. ප්‍රශ්නේ තිබෙන්නේ ඒවට කැබිනට් එකේ කිසි ප්‍රශ්නයක් නැතුව ඔක්කොම අත උස්සනවා. අත උස්සලා ඒකට ණයත් අනුමත කරලා අපි ණයත් ගෙවලා නැව්වෙන්නේ නැති වරායක් අවසානයේ ඉතුරු වෙනවා. දැන් හම්බන්තොට වරාය ප්‍රශ්න වුණත් ගරු ඇමතුමනේ ඊට වඩා සාකච්ඡා කරලා අපිට හරි හම්බන්තොට මුහුදු සේදමාවතේ කේන්ද්‍රයක්. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි ගොඩනැගිය යුතු තිබුණේ කවර ආකාරයේ වරායක්ද? අපේ රටේ තවත් වරායකින් බඩු බාන්න සහ පටවන්න තරම් නිෂ්පාදනයක් වෙන්නේ නැත්තම් කාගෝ හාබ් එකක් තව හදලා වැඩක් නැහැ. එහෙනම් අපිට කරන්න ඕනකම තිබුණේ ඒ මුහුදු මාර්ගයේ යන නැව්වට සේවා සපයන බංකරින් පෝට් එකක් හදන එක. ඒ බංකරින් පෝට් එකක් හදන්නත් අවශ්‍ය මොහොතදී අවශ්‍ය තීන්දුව ගත්තේ නැති නිසා දැන් බංකරින් පෝට් හදන එක ගත්තොත් එහෙම මේ ගොඩබිම හාරල වරාය හදන්න ඕමනාවක් නැහැ. ඒක මුහුද මැද්දෙන් අපිට සේවා සපයන්න පුළුවන්. දැන් ලෝකයේ නාවික තාක්ෂණයේ වේගෙන් ඉස්සරහට යනකොට ඒකට ගැළපෙන තාලේ වරායක් අපි ගොඩනගා යුතු තිබුණේ. හැබැයි එහෙම නෙමෙයි. ජනාධිපතින්නේ කොහෙන්ද එහෙන් වරාය හදනවා නම් වරාය ඇමතින්නේ කොහෙන්ද ඒ දිස්ත්‍රික්ක වරාය හදනවා නම් රටක් දිනු ගන්න හම්බෙන්නේ නැහැ. රටට ඒක නිසා මොන ආණ්ඩුවක් ආවත් වෙනස් වෙනවා. විශේෂයෙන් නාවිකා වරාය ක්ෂේත්‍රයේ සැලැස්මක් ඕන කරනවා. ඒ සැලැස්මේ තමන්ගේ ආණ්ඩුවේ තමන්ට හිමි කොටස ක්‍රියාත්මක කිරීම තමයි ඒ මොහොතේ පත් වෙන ඇමතිවරයා වකිම් බවට පත් යුතු වන්නේ. එහෙම නැත්නම් අපි දැන් මේක බරපතල ප්‍රශ්නයක්. උසස් අධ්‍යාපන ඇමති ආවට පස්සේ බලනවා මම මේ විනාඩියක් ගන්නවා ඊළඟ අපේ කතිකයාගේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ආවට පස්සේ විශ්වවිද්‍යාලවල යන තමන්ගේ දිස්ත්‍රික්කයට. දැන් මම ලොකු ෆයිට් එකක් දීගෙන ඉන්නවා කල්තොට දිස්ත්‍රික්කේ මොටර විශ්වවිද්‍යාලයට පාස් වෙලා තිබෙනවා වෛද්‍ය පීඨයක්. ඒ වෛද්‍ය පීඨේ කොහේ හරි කැලේක් ගෙනහිල්ලා අටවන්න තමයි ඒ ආසන ඇමතිවරු කල්පනා කරන්නේ. ඒ කවුරුවත් කල්පනා කරන්නේ නැහැ තිබෙන ශික්ෂණ රෝහලක් ළඟ මූලික රෝහලක් ළඟ ඒ දරුවන්ට වෛද්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් රාත්‍රී කාලයට මේ ගිහිලා රෝහලේ ඉන්න පුළුවන් විදිහේ පහසුකම් සහිත තැනක කොහොමද වෛද්‍ය පිට ගොඩනගෙන කල්පනා කරන්නේ නැතුව බලනවා තමන්ගේ ආසනයට වෛද්‍ය පිට අරගෙන යන්නේ. ඉතින් ඔන්නෝකෙන් වෙන වැඩේ කරු ඇමතුමනි වෙන වැඩේ තමයි භාණ්ඩාගාරේ මුදලුත් නාස්ති වෙනවා. අපි අවුරුදු ගාණක් ණය ගෙවනවා. අවසානයේ තමුන්නාන්සලා හොඳටම දන්නවා මේකට තිබුණු හොඳම උදාහරණ මෑත කාලෙන් ඔලුවිල් වරායයි අග්නිදික විශ්වවිද්‍යාලයයි අග්නිදික හදුව ඉංජිනේරු පීඨයක්. අවසානයේ අපට ඒ පීඨේට විශ්වවිද්‍යාල කතිකාචාර්යව යවා ගන්න බැරි වුණා. ඩබල් ගෙවලත් ගියේ නෑ අවුරුද්දක්වත්. මෙන්න මේ ඉරණමට වර්තමාන ඇමතිවරුත් ගොදුරු වෙන්නේ නැතුව අපි රට සඳහා සැලැස්මක් හදමු. ඒ සැලැස්මේ කොටස් තමන්ගේ කාලය තුළ උපරිමෙන් ක්‍රියාත්මක කරන ඇමතිවරු බවට පත් වෙන ඔබතුමාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම සතුටුයි.
ඔව් කියන ගරු චානක මන්ත්‍රීතුමා
මම කතා කරන අවස්ථාවේදී මට ලේඛන ටික සභාගත කරන්න බැරි වුණා. මම හෙන්සාට් කරනවා ඒ පැමිණිල්ල පිළිබඳ සියලුම ලේඛන ටික හම්බන්තොට වරයි.
ගරු අබ්දුල්ලා මාරුෆ් ඇමතුමා විනාඩි 23ක් තියෙනවා.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. இன்று துறைமுகங்கள் கப்பத்துறை தெற்காபிவிருத்தி அமைச்சின் விவாதமும் மற்றும் போக்குவரத்து அமைச்சுடைய விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்ற நேரத்திலே துறைமுகங்கள் கப்பத்துறை பிரதி அமைச்சராக நாங்கள் இன்று ஏற்றிருக்கின்ற பணியில் எங்களுடைய கௌரவ அமைச்சர் சாரத்நாயக் அவர்களும் எங்களுடைய பணிப்பாளர் குழுவும் மற்றும் அதிகார சபைகளும் தங்கள் பணிகளை நேர்ச்சியாக எடுத்துச் சென்று கொண்டிருக்கின்றது. இன்றைய விவாதத்திலே சில பாராளுமன்ற முன்னாள் அமைச்சர்களும் உறுப்பினர்களும் ஹம்மாந்தோட்டை துறைமுகத்தையும் ஒலிவில் துறைமுகத்தையும் தங்களுடைய தேவைகளுக்காக கொண்டு சென்ற துறைமுகம் என்ற ஒரு சாராரும், எமது அரசாங்கம் வந்ததன் பின்னர் அதனை ஒரு லாபம் ஈட்டுகின்ற துறைமுகமாக ஹம்மாந்தோட்டையை நாங்கள் உருவாக்க நினைத்த போது பல இன்னல்களையும் இடைஞ்சல்களையும் நாங்கள் சந்தித்தோம். அந்த துறைமுகம் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்களால் சீன நாட்டுடன் ஒப்பந்தம் செய்த போது அதனை ஒப்பந்தமாக இங்கு விவரிக்கின்றார்கள். எமது அரசாங்கம் அதனை சீரமைத்து நஷ்டத்திலிருந்து மீட்டு அதனை லாபகரமாக மாற்றுவதற்காக ஒப்பந்தங்கள் செய்கின்ற போது அதனை விற்பனை செய்வதாக இங்கு சபையில் காட்ட முனைகின்றீர்கள். இந்த இரண்டு விடயத்திலும் மாறி மாறி வார அரசாங்கங்கள் எங்களுடைய முன்னெடுப்புகளை இன்று சர்வதேச மட்டத்திலே பல்வேறுபட்ட நாடுகள் நமது நாட்டுக்கு உதவ முனைகின்ற போது அந்த நாட்டினுடைய உதவிகளை வளங்களை பெற்றுக்கொள்ள நினைக்கின்ற போது இங்கிருக்கின்ற வளங்களை எல்லாம் விற்பதாக பொய்யான பிரச்சாரங்களை செய்கின்றீர்கள். அதில் ஒன்றுதான், நேற்று முன்தினம் ஹம்மாந்தோட்டையிலே ஒரு சுத்திகரிப்பு நிலையத்தையும் ஒரு சிமெந்தி தொழிற்சாலையுக்கான ஆரம்ப வேலைகளை ஆரம்பித்த போது இதே பாராளுமன்றத்திலே கடந்த வாரம் அந்த ஒப்பந்தம் பொய்யானது, ஓமான் அரசுக்கு தொடர்பில்லாது என்று ஒரு பொய்யான வாதத்தை முன்வைத்தீர்கள். அதே போன்றுதான் ஹம்மாந்தோட்டை துறைமுகம் அதற்கான வருடாந்த செலவினத்தை கொழும்பு துறைமுகம் அதில் வருகின்ற வருமானத்தினூடாக கட்டிக் கொண்டிருந்ததை எங்களுடைய கௌரவ பிரதம மந்திரி அவர்கள் லாபம் ஈட்டுகின்ற ஒரு துறைமுகமாக இன்று அதில் ஏற்றுமதி இறக்குமதியை அதிகரிப்பதற்கான திட்டங்களையும் சீன அரசாங்கம் 120% வருமானத்தின் 20% இந்த நாட்டுக்கு வழங்குவதற்கும் அந்த செயல் திட்டத்தை நாங்கள் மீள கட்டமைத்திருக்கின்றோம். நான் இருப்பது திருகோணமலை மாவட்டம். திருகோணமலை மாவட்டத்திலே இருக்கின்ற இயற்கை துறைமுகம் அது உலகிலே இரண்டாவது துறைமுகமாகும். அங்கு பல்வேறுபட்ட வளங்கள் இருக்கின்றது. பிரிட்டிஷார் காலத்திலே 101 டாங்கிகள் அமைக்கப்பட்டது. அந்த 101 டாங்கிகளிலே 11 டாங்கிகள் பயன்படுகின்ற போது தற்போது எமது அரசாங்கம் பெட்ரோலியம் கூட்டு ஸ்தாபனத்துடனும் IOC நிறுவனத்துடனும் இணைந்து 50-50 வருமானம் ஈட்டுகின்ற சகல டாங்கிகளையும் நீர் அதாவது குருட்டுவரை கொண்டு வருவதன் மூலம் ஒரு பாரிய வருமானத்தை அந்நிய செலவாணியை நாங்கள் உருவாக்குவதற்கு திட்டமிட்டுக் கொண்டிருக்கின்றோம். அது மட்டுமல்ல, அன்று 2004-2003 நாங்கள் ஒரு கப்பல் துறை முத்துநகர் போன்ற பிரதேசத்திலே யுகதக்ம என்கின்ற அடிப்படையிலே பாரிய ஒரு தொழிற்பட்டியை உருவாக்க வைத்த போது அரசு மாற்றம் பெற்றதனால் மீண்டும் அதனை கையெடுக்கின்றோம். இம்முறை எங்களுடைய திருவண்ணாமலை துறைமுகம் நீள அளவிலே 252 மீட்டராக இருக்கின்ற அந்த அஸ்ரப் ஜெட்டியை 50 மீட்டரால் அகலப்படுத்தி நீளப்படுத்தி 110 மீட்டராக வடபுறத்திலே நாங்கள் அதிகரிக்க செய்வதன் மூலம் ஒரே நேரத்தில் 3 கப்பல்கள் 150 மீட்டருக்கு நீளமான கப்பல்கள் வந்து தங்கி ஏற்றுமதி இறக்குமதி செய்வதற்கான வாய்ப்பை உருவாக்கி இருக்கின்றோம். அதற்காக $35 மில்லியன் அங்கு செலவு செய்ய நாங்கள் எங்களுடைய அதிகார சபை திட்டமிட்டிருக்கின்றது. அதே போன்று காங்கேசன் துறை துறைமுகம் அந்த பிரதேசம் அன்று ஜிஜி பொன்னம்பலம் அவருடைய காலத்திலே உருவாக்கப்பட்ட காங்கேசன் சீமந்த தொழிற்சாலை பரந்தன் தொழிற்சாலை போன்றவை மட்டுமல்ல, யுத்தம் முடிவுற்றதற்கு பிறகு அங்கு விவசாய உற்பத்திகள் அதிகரிக்கப்பட்டிருக்கின்றது. கடல்சார் மார்க்கமாக ஏற்றுமதி இறக்குமதி செய்வதற்கான வாய்ப்பை அந்த துறைமுகம் இனிமேல் பெறப்போகின்றது. அதற்காக $47.5 மில்லியன் இந்திய அரசாங்கம் உதவி வழங்க திட்டமிட்டிருக்கின்றது. அதன் முன்னெடுப்பாக நாங்கள் 15 ஏக்கர் காணியை சுற்றி வர வெளியிட்டு அதனுடைய முன்னெடுக்க நடவடிக்கைகளுக்காக எமது அதிகார சபை 6 மில்லியன்களை செலவு செய்திருக்கின்றது. அதனுடைய வேலை அது முற்றுப்பெறுகின்ற போது அங்கு மேலும் 30 ஏக்கர் காணிகளை பெற்று அதனுடைய துறைமுக அபிவிருத்திக்கான வேலை திட்டங்கள் ஆரம்பிக்கப்பட இருக்கின்றது. அதே போன்று காலியிலே அமைந்திருக்கின்ற எமது காலி துறைமுகத்தை சுற்றுலா துறையும் வர்த்தகத்துறையும் மேம்படுத்துவதற்காக அதை மேம்படுத்த இருக்கின்றார்கள். கடந்த டிசம்பர் மாதத்திலே கடந்த காலத்தை விடவும் 20% அதிகரிப்பை காலி துறைமுகம் எங்களுக்கு வெளிக்கொண்டிருக்கின்றது. அது மட்டுமல்ல, இந்த சர்வதேசத்திலே கொழும்பு துறைமுகம் இன்று பேசப்படுகின்ற துறைமுகமாக மாற்றம் பெற்றிருக்கின்றது. உங்களுக்கு தெரியும், இம்முறை 2018 ஆம் ஆண்டிலே 70 மில்லியன் கொள்கலன்கள் இங்கு ஏற்றி இறக்குமதி செய்யப்பட்டிருக்கின்றது. இது ஒரு வருடத்திலே 9 லட்சம் கொள்கலன்களை, அதாவது 13.5% என்று கூறுகின்ற போது 9 லட்சம் கொள்கலன்கள் 17 விடவும் 2018 அதிகரித்திருக்கின்றது. அது மட்டுமல்ல, எங்களுடைய நிறுவனங்களான 3 நிறுவனங்களும் இன்று திறம்பட செயல்படுவதன் காரணமாக 30 சர்வதேச மட்டத்திலே இருக்கின்ற துறைமுகங்களில் 30 துறைமுகங்கள் தெரிவு செய்யப்பட்டது. அதிலே 20 துறைமுகங்களுக்குள் 11வது இடத்தை எமது துறைமுகம் பெற்றிருக்கின்றது என்றால் அதற்கான செயல்பாடு எங்களுடைய துறைமுக அதிகார சபை ஊழியர்களும் செயலாளர் மற்றும் தவிசாளர் மற்றும் பணிப்பாளர் போன்றவர்கள் அதன் ஊழியர்களுடைய செயல்பாடு, எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களுடைய செயல்பாடு இதில் பிரதானமானதாகும். கடந்த காலங்களிலே பல்வேறுபட்ட விடயங்கள் இருந்திருக்கலாம். கௌரவ பிரதம மந்திரி அவர்கள் இந்த நாட்டினுடைய வருமானத்தை அந்நிய செலவாணியை அதிகரிக்க திட்டமிட்டிருக்கின்ற இந்த நேரத்திலே திருவண்ணாமலையிலே அமைய பெற்றிருக்கின்ற நிலங்கள் வளங்கள் அத்தனையும் இன்று பல்வேறுபட்ட வகையிலே ஒரு ஏற்றுமதிக்கான இறக்குமதிக்கான தளமாக அமையப் போகின்றது. 2015 ஆம் ஆண்டிலிருந்து 1983 ஆம் ஆண்டு ஒரு கலவர சூழல் உருவாகும் வரைக்கும் எமது மண்ணிலே இருந்துதான் ஏற்றுமதியாக தேயிலையும் ரப்பரும் வாசனை திரவியங்களும் திருவண்ணாமலை துறைமுகத்தில்தான் ஏற்றுமதி செய்யப்பட்டது. அதே துறைமுகத்திலேதான் அன்று இந்த நாட்டின் நுகர்வுப் பொருள்களான அரிசி, மா போன்ற பொருட்களும், பயலை போன்ற அனைத்து விலைகளும் கொழும்பு துறைமுகத்தை விடவும் திருவண்ணாமலை துறைமுகத்தில் வந்தது. இன்று எங்களுடைய கௌரவ அமைச்சர் சாகர் ரத்நாயக் அவர்களும் கௌரவ பிரதம மந்திரி அவர்களும் 3 வருடத்துக்கான துரித திட்டம் ஒன்றை தீட்டியிருக்கின்றார்கள். திருவண்ணாமலை துறைமுக கொள்கலனை அதனுடைய அஸ்ரப் ஜெட்டியை நீடித்து அந்த பிரதேசத்திலே இருக்கின்ற வளங்களத்தினையும் நாங்கள் பயன்படுத்துவதன் மூலம் இன்று ஏற்றுமதி இறக்குமதி செய்யப்படுகின்ற சில பொருட்களை கொழும்பு துறைமுகத்தை விட்டும் திருவண்ணாமலை துறைமுகத்திலே சில பொருட்களை ஏற்றுமதி செய்வதற்கான வாய்ப்பை உருவாக்குகின்ற போது அந்த மாவட்டத்திலே இருக்கின்ற இளைஞர் யுவதிகளுக்கு அங்கு ஒரு வேலைவாய்ப்பினை பெறக்கூடிய வாய்ப்பு இருக்கின்றது. அது மட்டுமல்ல, கொழும்பிலே இருக்கின்ற பயிற்சி நிலையத்தை பொறுத்தவரையிலே இன்று உங்களுக்கு தெரியும், சர்வதேசத்திலே பல்வேறுபட்ட கப்பல் துறைகள், கப்பல் போக்குவரத்து உல்லாச பயணத்துறைகளிலே பயன்படுகின்ற பயிற்சியாளர்களை நாங்கள் உருவாக்கி அங்கு அவர்களை அனுப்புகின்ற போது 500,000 ரூபாய்களை இந்த மண்ணுக்கு கொண்டு வந்து அவர்கள் ஒரு அந்நிய செலவாணியை சேமிக்கின்ற ஒரு நிலைமையை நாங்கள் உருவாக்கப் போகின்றோம். அதே போன்று ஒழுவில் துறைமுகம் 1999 ஆம் ஆண்டு அது திட்டமிடப்பட்டது மருகும் எம்எச்எம் மசோப் அவர்களால். அன்று அவர் ஒரு ஒளிவிளக்கை அங்கு கட்டிவித்த பிறகு 6 மாதங்களிலே அவர் மரணித்த பிறகு அதன் திட்டத்தை அவர்கள் முன்னெடுக்கவில்லை. பிறகு டென்மார்க் அரசாங்கம் அந்த நிதி உதவியினூடாக அன்று $52 மில்லியன் செலவு செய்யப்பட்டு அன்று ஒளிவில் ஹாபர் 2006 ஆம் ஆண்டு ஆரம்பித்து 2012 ஆம் ஆண்டிலே முற்றுப்பெற்றது. அது சரியான முறையிலே அதனுடைய பிரேக் ஓட்ட என்று சொல்லப்படுகின்ற அந்த அமைப்பு சரியான முறையில் அமையப்படாத காரணமாக அந்த ஒளிவினுடைய வடபுலத்தில் இருக்கின்ற மண்கள் அரிக்கப்பட்டு அது தென்புலத்திலே கொண்டு மண்ணை சேர்த்தது. 5 மாதத்திலிருந்து டிசம்பர் மாதம் வரை இந்த நிகழ்வு அறிவிப்பு ஏற்பட்டது. அதே போன்று அந்த நேரத்திலே தென்புலத்திலே இருக்கின்ற ஒளிவில் அச்சாலைச்சை போன்ற பகுதியிலே 200 300 அடி மீட்டருக்கு மண் வளர்ந்திருக்கின்றது. இதனால் அந்த வாயிலே மீனவர்களுக்கான அந்த பேசனிலே மண்ணிரம்பி போனது. இதன் காரணமாக 25,000 மேற்பட்ட மீனவர்களுடைய தொழிலை, குடும்பங்களுடைய தொழிலை செய்ய முடியாத சூழலிலே அது அடைபட்டு போனது. அதே நேரத்தில் பாரமுனையிலிருந்து நின்ற ஒருவரை அங்கு அரிப்பு ஏற்பட்டதன் காரணமாக, அவருடைய வளங்கள் அன்று அழிவேற்பதன் காரணமாக இன்று நஷ்டஈடு பலருக்கு கொடுக்கப்பட்டிருந்தாலும், மீதியாக இனம் காணப்பட்ட ஒழுவிலே, அதாவது ஒளிவில் பாலமுனை பகுதியில் இருக்கின்ற 29 பயனாளிகளுக்கான கொடுப்பனவுகளை எங்களுடைய அமைச்சர் சார் ரத்நாயக் அவர்களும் அதற்கான ஏற்பாடுகளை செய்து வருகின்ற 2-1 வாரத்திலே அதற்கான கொடுப்பனவுகளை நாங்கள் கொடுக்க இருக்கின்றோம். அது மட்டுமல்ல, அங்கிருக்கின்ற உள்ளே சென்று அந்த மீனவர்களுடைய தொழிலை பாதிக்கின்ற வகையிலே இருக்கின்ற அந்த மணல் மேடை ஒரே கால பகுதியிலே அதை வெளியாற்றுவதன் மூலம் மீனவர்கள் உட்செல்வதற்கும் வெளிவருவதற்குமான ஒரு ஏற்பாடினை நாங்கள் செய்ய இருக்கின்றோம். அதே நேரத்திலே அரிக்கப்பட்ட ஒழுவிலிருந்து நின்ற ஒரு வகையான குடியிருப்பாளர்களுடைய நிலத்தை பாதுகாப்பதற்கான திட்டத்தையும் நாங்கள் வகுத்திருக்கின்றோம். இந்த வகையிலே அதனை முன்னெடுத்து செல்லுகின்ற போது உங்களுக்கு தெரியும், இந்த எங்களுடைய அந்த பிரதேசத்தில் மீனவர்களுக்கான ஒரு குளிரூட்டி கலம் அமைந்திருக்கின்றது. 500 மெட்ரிக் டன் மீனை ஒரே நேரத்திலே நாங்கள் சேமிக்க முடியும். அது இன்று செயலற்றிருக்கின்றது. அதனை செயல்படுத்துவதற்கு மட்டுமல்ல, இன்று டூனா ஃபிஷிங் என்று சொல்லப்படுகின்ற ஒரு விலை உயர்ந்த சர்வதேச நாடுகளுடைய அந்நிய செலவாணி அள்ளி கொடுக்கின்ற அந்த டூனா ஃபிஷிங் எங்களுடைய திருவண்ணாமலை துறைமுகத்துக்கும் ஒளிவில் துறைமுகத்துக்கும் இடைப்பட்ட நீண்ட கடற்பரப்பிலே 200 கடல் மைல் நோட்டிலே எங்களுக்கு எல்லை இருக்கின்றது, எங்களுடைய அதிகாரம் இருக்கின்றது. ஆனால் எங்களுடைய சிறிய மீனவர்கள் கரையோர பகுதியிலிருந்து 20-30 கடல் மைலே தான் சென்று மீன்களை பிடிக்கின்றார்கள். நாங்கள் 40 கிலோமீட்டர் கங்கால் அந்த மீனை பிடிப்போமாக இருந்தால், அந்த டூனா ஃபிஷிங் நாங்கள் ஊக்குவிப்போமாக இருந்தால், எங்களுடைய மீனவர்களும் எமது நாடும் அதனுடைய பயனை அடைந்து கொள்ளும். இன்று அதற்கான வளங்களை உருவாக்குவதற்காக நாங்கள் அந்த ஒளிவில் துறைமுகத்தை ஒரு ஃபிஷிங் ஹார்பராகவும், அதே நேரத்தில் அந்த பிரதேசத்திலே இருக்கின்ற மக்களுடைய அரிப்புகளை இல்லாமல் செய்து அவர்களுக்கு பாதுகாப்பை வழங்கவும் நாங்கள் தீர்மானித்திருக்கின்றோம். அது மட்டுமல்ல, இன்று காங்கேசன் துறை வடபுலத்திலே யுத்த சூழலிலே வாழ்ந்த மக்கள் அன்று நாங்கள் சென்றபோது 1,000,000 மக்கள் அதிலே சந்தோஷப்படுகின்றார்கள். அந்த காங்கேசன் துறை அந்த துறைமுகத்திலே இருந்து இலங்கை இந்திய அதாவது பயணிகளை ஏற்றி இறக்குவதன் மூலம் மட்டுமல்ல, உல்லாச பயணிகளுடைய வருகை இந்திய நாட்டிலிருந்து அதிகரிப்பதற்கான வாய்ப்பு ஏற்படுகின்றது. உங்களுக்கு தெரியும், சீன அரசாங்கத்தின் சீன நாட்டினுடைய பட்டுப்பாதை என்கின்ற வகையிலே எங்களுடைய வர்த்தக துறையை அதாவது ஏற்றுமதி இறக்குமதியை கடன் மாக்கமாக நாங்கள் கொண்டு செல்வதன் மூலம் இந்த நாட்டுக்கு ஒரு அந்நிய செலவாணியை மட்டுமல்ல பாரிய ஒரு விருத்தியை உல்லாச பயணத்துறையை வர்த்தக துறையை நாங்கள் அபிவிருத்தி செய்ய முடியும். இன்று சில தேவையான இடங்களிலே 2019 நிதி ஒதுக்கீட்டிலே 6 ஒளிவிளக்குகள் தொடர்ந்து அதனை நிறைவேற்றி வைப்பதற்காக அதனை நிறைவு செய்வதற்காக நிதி ஒதுக்கப்பட்டிருந்தாலும் கூட இன்னும் சில இடங்களிலே தேவையான இடங்களிலே எமது அமைச்சு அதற்கு ஒளிவிளக்குகளை அமைப்பதன் மூலம் மீனவர்களுக்கு உதவி செய்ய நாங்கள் நினைக்கின்றோம். எங்களுடைய பிரதேசத்திலே திருவண்ணாமலை மாவட்டத்திலே இருக்கின்ற எனது துறைமுகத்தை பற்றி நான் கொஞ்சம் விரிவாக சொல்ல வேண்டியவனாக இருக்கின்றேன். இன்று நாங்கள் ஹம்மாம் தோட்டையிலே ஒரு ஹாபரை உருவாக்குவதற்காக பல கோடிக்கணக்கான செலவு செய்து நாங்கள் அந்த நிலத்தை தோண்டினோம். திருவண்ணாமலை துறைமுகத்திலே எந்த ஒரு நிலத்துக்கும் நாங்கள் 8 மீட்டர்லே 15 மீட்டர்லே 30 மீட்டர்லே நாங்கள் ஒரு தளத்தை அமைப்பதாக இருந்தால் அங்கு மணலை கிண்ட வேண்டிய அவசியம் இல்லை. இயற்கையாக அமைந்த அந்த துறைமுகத்திலே நாங்கள் எதிர்காலத்திலே இன்று சவுத் ஆப்பிரிக்கா ஆப்பிரிக்கா போன்ற நாடுகளிலே கப்பல்களை கட்டுவிக்கின்ற அல்லது ரிப்பேர் செய்கின்ற தளங்களை அமைத்திருக்கின்றார்கள். அது பொருத்தமான இடமாக இங்கிருக்கின்ற கொழும்பு, காலி, காங்கேசந்துறை, பொத்துவில், ஒளிவில், காலி போன்ற துறைமுகத்தை விடவும் ஒரு பொருத்தமான துறைமுகமாக எங்களுடைய திருவண்ணாமலை துறைமுகம் இயற்கையாக அமையப்பெற்றிருக்கின்றது. நிலவளங்களை கொண்டிருக்கின்றது. இந்த பிரதேசத்தில் இருந்து நாங்கள் கப்பல்களை திருத்துகின்ற ஒரு இடமாக மாற்றுகின்ற போது ஆயிரக்கணக்கான இளைஞர்களுக்கு நாங்கள் வேலை வாய்ப்பு வழங்க முடியும். அது மட்டுமல்ல, இன்று அண்மையிலே இந்த வள்ளத்தை ஒதுக்கப்பட்டிருக்கின்ற நிதி ஒதுக்கீட்டின் மூலமாக வர்த்தக வாணிபத்துறை அமைச்சுக்கு எங்களுடைய கிண்ணியா, மட்டக்கிழப்பிலே மற்றும் மன்னாரிலே வர்த்தக வளையம் மூன்று நிறுவப்பட இருக்கின்ற நேரத்திலே திருமணமலை மற்றும் 3000-க்கும் மேற்பட்ட இளைஞர்களுக்கான வேலைவாய்ப்பு பெறுகின்ற போது அதன் ஊடாக அங்கு உற்பத்தியாகின்ற உற்பத்தி பொருட்கள் அத்தனையும் நாங்கள் ஏற்றுமதிக்கான வாய்ப்பினை திருமணமலை துறைமுகத்தின் ஊடாகவே செய்வதற்கான வாய்ப்பு எங்களுக்கு கிடைத்திருக்கின்றது. அது மட்டுமல்ல, இன்று இந்த நேரத்திலே ஜேசிடி ஜேபார் கொள்கலன் முனையம், எஸ்ஐஜிடி தெற்காசிய நுழைவாயில் முனையம், சிஐசிடி கொழும்பு சர்வதேச கொள்கலன் முனையம் மற்றதும் எங்களுடைய ஜிஎஸ்டி என்கின்ற குளோபல் இந்த இறுதி துறைமுக அதிகார சபை இலங்கை கப்பல் கூட்டுத்தாபன எங்களுடைய நிர்வாகத்துக்கு கீழே இருக்கின்ற அத்தனை நிறுவனங்களும் நல்ல முறையில் செயல்பட்டதன் காரணமாகத்தான் எங்களுடைய அமைச்சினுடைய கீழே இருக்கின்ற இந்த துறைமுக அதிகார சபை நயத்தை ஈட்டுகின்ற ஒரு துறைமுகம் மாற்றியிருக்கின்றது. துறைமுகங்கள் எங்களுடைய உங்களுக்கு தெரியும், அண்மையிலே எங்களுடைய துறைமுகத்திலே வந்திருக்கின்ற ஒரு புதிய கட்டமைப்பு உருவாக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. அங்கு அது திறக்கப்படுகின்ற போது அது தென்கிழக்கு ஆசியாவில் மற்றும் கிழக்காசியாவிலே இருக்கின்ற ஏற்றுமதிகளை இறக்குமதிகளை மட்டுமல்ல உல்லாச பயணத்துறையை ஊக்குவிக்கின்ற செயல் திட்டமாக ஒரு வலையமைப்பை காலி மற்றும் கலம்பு திருவோணமலை ஒழுவில் மன்னார் போன்ற காங்கேசன் போன்ற இந்த கரையோர பகுதிகளிலே நாங்கள் உல்லாச பயணத்துறையை ஊக்குவிப்பதற்கான செயல் திட்டத்தையும் முன்னெடுக்க இருக்கின்றோம் என்பது மட்டுமல்ல, இந்த நேரத்திலே உங்களுக்கு தெரியும் பாரிய வீதிகளை நாங்கள் அமைத்திருந்தாலும் இந்த துறைமுகங்களை அபிவிருத்தி செய்யப்படுகின்ற போது துறைமுகங்கள் விரிவாக்குகின்ற போது நாங்கள் பெரும்பெரும் கல்களை நாங்கள் ஏற்றுமதி செய்கின்றோம், பல டொன்களை நாங்கள் ஏற்றுமதி செய்கின்ற போது எங்களுடைய வீதிகள் எல்லாம் பழுதடைந்து போகின்றது. இந்த வீதிகளை செப்பனிடுவதற்கு பல ஆயிரக்கணக்கான கோடிகளை நாங்கள் செலவு செய்கின்றோம். இதன் காரணமாக எங்களுடைய இந்த துறைமுகங்கள் அபிவிருத்தி செய்வதற்காக எடுக்கப்படுகின்ற இன்று 20 லட்சத்துக்கும் மேற்பட்ட போல் கல்களை எங்களுடைய கலம்பு துறைமுகத்திலே இருக்கின்ற சீன நிறுவனம் கோருகின்ற போது அதனை வீதி வழியாக கொண்டு வர முடியாத சூழல் இருக்கின்றது. இதற்காக சிலாபம் மன்னார் சிலாபம் எங்களுடைய இந்த புத்தளம் போன்ற பகுதிகளிலும் ஒவ்வொரு துறைமுகத்துக்கு அண்மித்த பகுதிகளிலும் ஒரு கடல் வழியாக கொண்டு வருகின்ற திட்டத்தினை தீட்டி அதிலே சிறிய சிறிய துறைமுகங்களை அமைப்பதன் மூலம் நாங்கள் வீதிகளை பழுதடையாமல் இருப்பதற்கு பாதுகாப்பதற்கு எங்களுடைய இந்த கற்களை நாங்கள் கடல் வழியாக கொண்டு செல்வதன் மூலம் துறைமுக அபிவிருத்திக்கு பயன்பட முடியும் என்று நான் நினைக்கின்றேன். அது மட்டுமல்ல, இந்த நேரத்திலே எங்களுடைய திட்டமாக 20-30 என்கின்ற அந்த பொருளாதார அபிவிருத்தி மாநில நட்பண்புகளை அபிவிருத்தி செய்யக்கூடிய நோக்கிலான ஒரு பெரிய 10 வருட திட்டத்தை நாங்கள் தீட்டியிருக்கின்ற போது இந்த துறைமுகங்கள் கப்பத்துறை அமைச்சின் ஊடாக இந்த விடயங்களை நாங்கள் முன்னெடுக்கின்ற போது அந்நிய செலவாணியையும் இந்த நாட்டினுடைய வருமானத்தையும் அது மட்டுமல்ல இந்த நாட்டிலுள்ள இளைஞர்களுடைய வேலைவாய்ப்பினையும் அதிகரிக்க செய்வதன் மூலம் நாங்கள் அதனை பயன்பெற முடியும் என்று நான் இருக்கின்றேன். இந்த நேரத்திலே அர்ப்பணிப்புடன் செயல்பட்டுக் கொண்டிருக்கின்ற இலங்கை துறைமுக அதிகார சபை எங்களுடைய வர்த்தக கப்பல் செயலகம் இலங்கை கப்பல் கூட்டுத்தாபனம் என்கின்ற மூன்று அமைப்புகளும் தேசிய பணிகளுக்காக நல்ல அவர்களுடைய ஊக்குவிப்பதற்காக நல்ல ஆலோசனை வழங்குகின்ற எமது அமைச்சர் சாகர் ரத்நாயக் அவர்களுக்கும் எமது செயலாளர் அட்மிரல் ஸ்ரீமதன் ரணசிங் அவர்களுக்கும் தவிசாளர் காவன் ரத்நாயக் அவர்களுக்கும் எங்களுடைய இயக்க பணிப்பாளர் கேப்டன் அதுல ஹேவவித்தான் அவர்களுக்கும் மற்றும் எங்களுடைய துறைமுகங்கள் கப்பத்துறையினுடைய அமைச்சிலே பணியாற்றுகின்ற அனைத்து பணியாளர்களுக்கும் நன்றி கூறிக்கொள்வதோடு இன்னும் சில வார்த்தைகளை எங்களுடைய போக்குவரத்து அமைச்சினுடைய அமைச்சருக்கின் கவனத்துக்கு கொண்டு வருவதற்காக 2 விடயங்களை கூறலாம் நிற்கின்றேன். இன்று எங்களுடைய போக்குவரத்து செய்வதற்காக ஊழியர்கள் பலர், அரச ஊழியர்கள், அவர்கள் கொழும்பிலே இருந்து ஒளி மாவட்டங்களுக்கு வெள்ளி சனி ஞாயிற்களிலே போவதற்கும் திங்கள் மீண்டும் வருவதற்கும் அவர்கள் ஒரு புக் அதாவது டிக்கெட்டை அவர்கள் புக் பண்ணுவதற்கான அனுமதி இருந்தாலும் கூட வெளி மாவட்டத்திலிருந்து கொழும்புக்கு வருவதற்கான அந்த வசதியை செய்து கொடுக்கவில்லை. அந்த வகையிலே அவர்களுக்கான அந்த வசதியை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.